Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාටත්, නව ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාටත් වාසනාවන්ත ප්‍රීතිමත් නව වසරක් වේවා කියා නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ සීසර ලංකා වෙතින් අපි සුභාශිංසනය කරනවා. අද 2021 අප්‍රේල් මාස 16 වෙනිදා සිකුරාදා තවත් සීසර ලංකා ගුවන් විදුලි කලබක් සමගින් ඔබ හා හමුවන්නයි මගේ මේ උත්සාහය. ඉතින් වෙනද වගේම සම සිකුරාදා දිනකම රාත්‍රී 7:25 සිට 8:25 දක්වා පුරා හෝරාවක් ඔබත් සමග සම්බන්ධව රටේ කාලීන තතු දේවල් ගැන කතා කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ අවුරුදු කාලේ මම හිතුව පොඩ්ඩක් අපි දේශපාලනික වශයෙන් රටේ වෙන දේවල් පැත්තක තියලා නිකන් මොකටද නේද හැමදාම නිකන් අපි මේ නිකන් ඔළුව මේ රිදවගන්නේ මේ එක එක ප්‍රශ්න එක එක දේවල් උදාගෙන. එහෙනම් මට හිතුණා නිකන් වෙනස් ආකාරයේ වැඩසටහනක් ඔබ වෙත ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව මගේ වැඩසටහන ඉදිරියේ දිග්ගැස්සෙද්දී ඔබට දැනගන්න පුළුවන් මොකක් ගැනද කියලා. මුකුත් නෑ, මම වැඩියෙන්ම මම ගොඩක් කැමති මේ ගීත ਵਿਚාරයන් සම්බන්ධව ඒ ගැන තමයි මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ගැන ඔබට ඔබේ ආලින්දේ සිටගෙන අද මේ සිකුරාදා සන්ධ්‍යා යාමේ අහන්න පුළුවන් ඔබට මාත් සමග. ඉතින් වෙනද වගේම අදත් මම මගේ වැඩසටහන පටන් ගන්නේ සදාදරණීය මෑණියන් අපේ මෑණිවරුන් සේපත් කරමින් අසංක ප්‍රියමන්ත පීරිස් ගයන මේ ලස්සන ගීතෙන් අපි එමනම් මේ ගීතය අසමු.
සිතරී මිය යන පොළොවේ එළිය අඳුර සම සම බිදයි ගත පල නලවල් රුධිර මවුගේ කිරට හැරි කුසගිනි ලුරලයි හිල්ලික සිතරි මිය යනු පුළුවේ ඉලිය අලු සමසම විදයි ගත පන නලවල් රුධිර මවුගේ කිරට හැරි කුසගිනි ලුරලයි
විකසිතවී මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි. ගත පණ නලවන් රුධිරය මවුගේ කිරට හැරි කුස ගිනි දුරලයි. අසංක ප්‍රියමන්ත පීරිස් ඒ ලයන්විත ගී හඬෙන් රසගැන්වුණේ ගීතයේ ගී පද රංජිත් සෝමචන්ද්‍ර, සංගීතය සපිවේ නන්දන ලියනගේ. දැබර අසන්නනි, ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්ත ස්පර් සංවිධානය ගෙනේන සීසර ලංකා ගුවන් විදුලි කලබටයි. මං ඔබට මුලින් සඳහන් කරා වගේ අද මගේ වැඩසටහන මං වෙන් කරේ දේශපාලනයම තොර නිකන් අවුරුදු කාලේ හින්දා පොඩි විවිධත්වයක් තියෙන්න ඕන හින්දා වෙනස් වූ වැඩසටහනකට මුලින්ම මට ඇත්තටම තියෙනවා කෘතඥ සැලකීමේ කෘතගුණ සලකන්නට එක්තරා විශ්වවිශේෂිත වූ මනුස්සයෙකුට ඒ කියන්නේ අපි අහලා තියෙනවා වනසිව්පාවුන් වෙන මිනිසුන් වැද දෙවි දේවතාවුන් වෙන මිනිසුන් නැත කියලා. අන්න එවන් වූ මනුස්සයෙක් මම මේ කතා කරන්න යන චරිතය. ඔබට දැනගන්න ලැබෙන්නේ නැති පසුගිය සතියේ දිනක මේ අමිහිරි පුවත අපේ දෙසවන වැටුණා. ඒ තමයි මහරගම අපේක්ෂා රෝහලේ නිර්මාතෘ දොස්තර වසන්ත දිසානායක මහත්මයතුමා අවුරුදු 58ක් මේ වැනි ඉතාමත් කෙටි කාලයක් ආයු වළඳලා අපෙන් සදහටම සමුගත්තා. එතුමා කරපු කියපු සේවයන් මම ඔබට අමුතුවෙන් කිය යුතු නැහැ. කොටින්ම මහරගම පිළිකාරෝහලේ නම වෙනස් කරේ අපේක්ෂා රෝහල කියලා නම වෙනස් කරන්න මූලික වුණේ එතුමා. අවුරුදු 20ක් මාර්ගම් පිළිකාරෝහලේ සේවය කළා. ඔහු මියන විටත් ඔහු එතන අධ්‍යක්ෂ ධුරය ධර්මින් සිටියේ. අධ්‍යක්ෂ ධුරයට පත්‍ර මා දෙන අවුරුදු දෙකක් කොහෙද එතකොට වෙන්නේ? එතක ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් හිටියේ. එතුමා සමග පෞගිය දිනක මාත්‍රා වැඩසටහනේ ගිය වැඩසටහනේ කොටසක් මම ඔබ වෙනුවෙන් තෝරාගත්තා ඔහුට කෘතගුණ සැලකීමක් වශයෙන්. අපි දැන් එම් වැඩසටහනට පොඩ්ඩක් සවන් දෙමු.
අපේක්ෂා රෝහල කියන වචනේ මම හිතන දැන් ඔබතුමා අවුරුදු 20ක්
හිටියා
අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරා. ඒකට අපේක්ෂා රෝහල කියන නම මාරු කරෙත් ඔබතුමාම තමයි.
ඔව්.
මම හිතන්නේ ඒක බොහෝ දෙනෙක් සුබවාදීව බැලුවා. දැන් මහරගම පිළිකා රෝහල කියලා කිව්වම අර පරණ ගීතයක තියෙන වගේ ගියොත් කෙනෙක් ආයේ නොයන තැනක් වගේ. හරි බයක් ඇති වුණා. කවුරු හරි කිව්වොත් එයා මහරගම කියලා පිළිකා රෝහල කියන්න ඕනෙත් නැහැ. ඒක හරි බයයි. ඇත්තටම පිළිකා රෝහල කියලා කියන්නේ රෝගියෙකුට බය වෙන්න ඕනි තැනක්.
නෑ, කිසිසේත්ම බය විය යුතු තැනක් නෙමෙයි. හරියට ප්‍රතිකාර ගත්තොත්, ඒ වගේම රෝගී මුල් අවස්ථාවේ ප්‍රතිකාරයක් ලැබුණොත් අපේ සංකල්පන අනුව මේ 70%ක් රෝගීන් හොඳ වෙනවා. ඉතින් නැවත නැවත සමාජ සායන වලට එන්න වෙනවා. නමුත් 70%ක් රෝගීන් හොඳ වෙනවා. ඒ කියන්නේ අර මේ පිළිකා කියන්නේ ආයි හැදුණොත් ආයි නොවන ලෙඩ කියන සංකල්පය වැරදි. ඒ හින්දා තමයි අපි පිළිකා කියුවා. මට සමාජ මේකක් තියෙන හින්දා තමයි අපේක්ෂා කියන නම වෙනස් කරේ. ඔකට නම ගොඩාක් අපි හෙව්වා. කොඩිම්ම අරිසෙන් හොබුදු ශූරින්ගිනුත් හෙව්වා. ඉතින් ඇත්තටම ඉංග්‍රීසියෙන් කැන්සර් කියලා කියන්නේ. කැන්සර් කියන්නේ කකුලුවට. කකුලුව ගිහින් අල්ලගත්තම ආයි ගලවන්න බෑ. ඒ හින්දා තමයි කැන්සර් කියන්නේ. නමුත් මේ සිංහල නියමෙටම පරිවර්තනය කරොත් මේ පිළිකා කියන එක මේ අර්බුද සිංහලින් කියන්නේ. ඉතින් අර්බුද රෝහල කියලා නම් කරන්න බෑ. පස්සේ ඔහොම ඉන්නකොට අපේ රෝහල හදන්න ඉරාන කම්පැනි එකකින් රුපියල් කෝටි 100කට රෝහල්ට නොමිලි ආදායක එක මමයි කතා කරේ. අපිට හම්බුණා මේ රුපියල් කෝටි 100ක රසාවි ගොඩනැගිල්ල කියලා සම්පූර්ණව ඇඳන් තියෙන ලස්සන ගොඩනැගිල්ල නොමිලි. ඒගොල්ලන්ගේ ඒ රසාවි කියන නමේ තේරුම උපේක්ෂාව. පර්සියානු වශයෙන් උපේක්ෂාව කියන එක. එතකොට අපිට කල්පන උපේක්ෂාව, අපේක්ෂාව, ජීවිත පිළිබඳ අපේක්ෂාවක් දෙන්නා වූ රෝහල කියලා අපි අපේක්ෂා කියන නම ගත්තා. මේ ඇතර මේකේ නියම නම නැෂනල් කැන්සර් ඉන්ස්ටිටියුට් ජාතික පිළිකා ආයතනය. නමුත් දැන් අපි ඒක හඳුන්වන්නේ බෝඩ් එක ගහලා තියෙන්නේ අපේක්ෂා රෝහල කියලා. ඔබ දැන් ඇවිල්ලා බැලුවොත් මේ පරිසරය දැන් මං අවුරුදු 20කට කලින් එනකොට තිබ්බ පරිසරෙ නෙමෙයි අද තියෙන්නේ. ගොඩාක් ඊට වඩා දියුණුයි, ලස්සන කරලා මේ හොඳ ඇට පීකරු මල් වවලා ඒ වගේ මලුත් බිල්ඩින් ඇවිල්ලා ඉස්සර නිදි කිරා වෙන රෝහලක් මම එන කාලේ. ඉතින් මේ රෝහලේ මම ඇත්තටම අධ්‍යක්ෂ වෙලා අවුරුදු 2යි තාම. මේ අවුරුදු 15ක් මම නියෝජ්‍ය අධ්‍යක්ෂ විදිහට හිටියේ. නමුත් ඒ කියන්නේ මේකේ හුඟක් ඒවා නියෝජ්‍ය අධ්‍යක්ෂ කාලේ මම තමට ඒ කියන්නේ බලය තිබුණා මොකද වැඩ බලන අධ්‍යක්ෂවරු හිටින් නිසා ඒ හින්දා මම ගොඩාක් ඒ කියන්නේ මේ හැම දෙයකම මම පිටිපස්සේ හිටියා ඒ හින්දා මට ඒ සතා ගොඩක් ලැබිලා තියෙනවා ඒ කියන්නේ පැසසුම් ටැගි අන්තර්ජාතික සම්මාන හම්බෙලා තියෙනවා මම ඒ කියන්නේ ඒ ගොඩක් ඒ කියන්නේ සතුට වෙනවා
අර ගේට් ළඟ ඇහැල ගස් දෙක ඔබ දෙහිටුවේ
මගේ අතින් මේ අතින් හිටෙව්වේ මේ මම අනුරාධපුරේ ගිහින් ඒ දවස අනුරාධපුරේ හිටියේ සේනාධිනායක තුමාගෙන් ඇහුවා මට ඇහැල බැල දෙකක් දෙන්න මට මේකේ පිළිකාරෝහලි හිටවන්න ඕනි කියලා 2005 වෘත්තේ ඕගෙනක් දුන්නා ඒක හිටෙව්වා දැන් සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති චන්දන ඇහැල මහේ තමයි ඇහැල ගස්වල මල් පිපෙන්නේ කහපාට මල් ලස්සනට හැදෙන්න නමුත් මේ මොකක්ද හේතුව නිසා මේ ගස්වල හැමදාම මල් තියෙනවා ඒ මල් දිහා බලලා මේ පිළිකාරෝගීන් කුඩාදරුවෝ සතුටු වෙනවා ඒ වගේම මේ රෝහලට ඉතාම අලංකාරයක් සපයනවා අපි ගාව සංඛ්‍යා ලේකන මුල් ලංකාවේ සංඛ්‍යා ලේකන අපිට හම්බ වෙනවා ඇත්තටම 2010 විතර මම 2010 ගියේ අලුතෙන් රෝගීව වාර්තා වුණේ 10000ක් විතර දැන් ඒක වැඩි වෙලා දැන් 15000කටත් වැඩිය වාර්තා වෙනවා ඒ වගේම එන්නෙන්න වැඩි වෙනවා වැඩි වීමේ ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ ඉතින් ඒකට හේතු ගොඩක් තියෙනවා මේ අපි සාමාන්‍යයෙන් මෙතරක් මරණ වේද කියලා එහෙම කියන එක බැරි දෙවිවරු නෙමේ මිනිසුන්ගේ ආයුෂ තීරණය කිරීමේ අයිතියක් අපිට නැහැ අපිට කියන්න පුළුවන් රෝගීන් මෙච්චරක් ඒ අපි මේ ඇයට ප්‍රතිකාර ගන්නවා මේ ඇමරිකන් කාර්යයට වඩා අපි හැම අතින්ම මම හිතනෝ අධ්‍යාත්මික වශයෙන් දියුණු ජාතියක් අපි සිංහල ශිෂ්‍ය සම්පන්න ජාතියක් කියලා අපි කියන්නේ මේ මෙහෙම රෝගීන් නෙයි එයින් අපි 70%ක් විතර හොඳ කරනවා
කියලා ලංකාවේ වැඩිම පිළිකා රෝගයට ගොදුරු වෙන්නේ මොන රෝගයද වැඩිපුරම
තියෙන්නේ ලංකාවේ වැඩිපුරම තියෙන්නේ පියුරු පිළිකා ඇත්තටම කියන්න සතුටුයි පියුරු පිළිකා තමයි හොඳ කිරීමේ අනුපාතය වැඩිම මොකද පියුරු පිළිකාව ලීසි මඳුර ගන්න පුළුවන් පියුරු තමුන් පියුරු පරීක්ෂා කරාම පියුරු වල ගැටයක් නැත්තම් තන පොඩි වෙනස්කමක් හම් තමයි පියුරේ හැම වෙනස්කමක් එහෙම නැත්තම් කිහිල්ලි මොකද පියුරට කිහිල්ලටත් යනවා කිහිල්ල ඒ කිහිල්ලේ යම් කිසි ඉදීමක් ඒ වගේ නිකන් හැම දොඩන් ලෙල්ලක වගේ ගැටයක් ඒ වගේ ආවම ඒ පිළිකාර ලක්ෂණ කෙන් පුළුවන් කාන්තාව අවුරුදු 40න් පස්සේ හැමෝම හොඳයි මැමෝග්‍රෑම්යක් අවුරුද්දකට
දැන් අපේක්ෂා රෝහලේම වසර 20ක් දැන් ඔබ තමයි ලොකම මාතෘකාව පණ තිබෙන මේක හුඟක් සංවේදී විෂයක් නේ සංවේදී රෝගයක් ඔබ දැක්ක ඛේදජනකම දේ මොකක්ද මේක ඇතුලේ
ගොඩාක් ඛේදජනක දේවල් දැකලා තියෙනවා චන්දන අපි ගොඩක් හිත වෙලාට හිතෙනවා අපිට මේ දේවල් නැහැ කියලා නමුත් තමුන්ගේ වස අවුරුදු 4ක දරුවා මිය ගියෙන් පස්සේ ගොඩක් ඈත ඒ කියන්නේ හොරූපතාන ඉඳන් ආපු අම්ම කෙනෙක් මට ඇවිල්ලා කිව්වා ළමාව ඔක්ටිදි මගේ දරුවා මිය ගියා දැන් මෝචරයට දාලා මල්සාලාවට ගෙනිච්චා මල්සාලාවෙන් රුපියල් 20000ක් ඉල්ලනවා මේ මිනිහ ගෙනියන්න හර්ස් එකට මේ මට ඒක කරන්න බෑ සල්ලි නැහැ මම ඒ මිනිහ රෙද්ද කොතල මගේ දරුවගේ මිනිහ මට ගොඩි ගම කනත්තේ වර්ලලා යන්න බෑ දාලෙන් මේ මට ගෙනියන්න ඕනේ මගේ ගමට මේ ඒ මිනිහ මට පුළුවන්ද මේ රෙද්ද කොතල මගේ බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියන්න කියලා මන් දන්න විදිහට ලංකාවේ ඒ කියන්නේ නීතියක් තියෙනවද කියලා මම හරියටම දන්නේ බස් එකේ මිනිහක් ගෙනියන්න බෑ කියලා. නමුත් මම ඇත්තටම හරි මට දුක හිතෙන විතරක් නෙමෙයි. මිනිස්සෙක් වීම ගැන මට ලැජ්ජක් ඒ කියන්නේ මනුෂ්‍යත්ව පිළිබඳව මට දැන් මේ මිනිස්සෙක්ව තව ගෑනු කෙනෙක්ව දරුවව මිනිහක් තරම් බස් එකේ යවන එක මිනිස්කමට නිගා දෙන දෙයක්. පස්සේ මං කතා කළා මං මල්සාලාවට කතා කළා මං එහුව මේ ගාන අඩු කරන්න බැරිද අපි උගලන් මේ මේ මෙහෙම කළා පස්සේ අපි හතර දිනක් එක්කහු වෙලා රුපියල් 5000 බෙගින් එක්කහු කළා අපි අරම්මගේ මිනිය ගෞරවාන්විතයට යන්න යවුවා ඉතින් මේක මට මෙහෙම මෙතෙන්දි කියාගන්න හයියාවට මේ මම ඒ වගේ දේවල් මගේ හිත ගොඩාක් දුක හිතෙනවා කැළඹෙනවා. ඒ කියන්නේ හදවතට හරි දුකයි මේ වගේ සිද්ධි. මේ වගේ සිද්ධි එකක් නෙමෙයි, දැන් ඔබ හැව එක සිද්ධියේ මට ඔබට ඕනනම් මේ වගේ සිද්ධි 100ක් කියන්න පුළුවන්. මේ සමහර ළමයින්ගේ අත් කපනවා, සමහර ළමයින්ගේ ඇස් අයින් කරනවා. ඒත් ඒ ළමයාට තීරින්නේ ඒකේ තියෙන ගැඹුර. ඒ ළමයා සෙල්ලංක ඇස් දෙකම නැහැ, නමුත් සෙල්ලංක කරකට ඉන්නවා. උන් ළමයාගේ දෙමව්පියන්ට තමයි ඒකේ ගැඹුර තේරෙන්නේ. ඉතින් මම ගොඩක් වෙලාට හිතනවා මේ මොකද්ද මෙහෙම, මේ ළමයි මොන පවක් කරාටද කියලා. මම සමාජයෙන් මගේ නෝනත් එක්ක කියනවා මේ බොරු නෙමෙයි ආගමේ කියන්නේ මේ ළමයි මොන පවක් කරාටද මේ කියන්නේ. දොර මට කියනවා නෑ ඇයි අපි කලින් හදපු ගේ දාලානේ මේ ගෙතෙන්නේ. ඒවා අපි ගිහිනව කියලා. ඉතින් මම දන්නේ මොනවද කියලා. ඒනට අපි හැමෝම හිතට ගන්න ඕනේ අපි මෙහෙම ඉන්නේදී මේ අපිට දෙවියෝ ගොඩාක් දේවල් දීලා තිනෝ අපිට අරව දකින්නසන් ඒ දේ යගේ අපිට දැනෙන්නේ. ඉතින් අපිට මෙච්චර දේ ලක්කකුල් තියෙන එකත් මම දැන් අඳුනගන්නේ. ඉතින් ඒ හින්දා අපි ගොඩාක් ඒ කියන්නේ මේ හම්බුච්ච මිනිස් භාවය අපි ගත කරන්න ඕනේ පුළුවන්ම තරම් වටිනා විදියට ගත කරන්න ඕනේ. මම විශේෂයෙන් තරුණ පරපුරෙන් ඉල්ලන්නේ ඔව්
කියන්නේ මේ ලැබී තිබෙන දේ ගැන අපි අගය කළා ඒ පිළිබඳ සතුටු වෙයි.
සතුටුලා අනිත් අයට උදව් කළා ආයි යන තැනකට කරගන්න.
උදය පරසන්නනි, ඒ මම කලින් කිව්ව වගේ අපතරින් බියෝනු ඒ මනුස්සත්වය ඒ දොස්තර අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂ ධූරය ධර්මෙන් කටයුතු කළ දොස්තර වසන්ත දිසානායක, එතුමාට අපි නිවන්සුව ප්‍රාර්ථනා කරමු. මෙවන් වූ අකල් මරණයකට ගොදුරු නොවේවා කියා. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්ත ශ්‍රී ලංකා නවසීලන්ත ස්පර් සංවිධානයේ ඔබ වෙත ගෙන එන සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහනට. ඉතින් වෙන්ද වගේම අදත් ඔබට පුළුවන් මා සමග සම්බන්ධ වෙන්න, මේ වැඩසටහන ශ්‍රවණය කරන්න ඔබේ ආලින්දේ සිට මේ සිකුරාදා නිවාඩු දවසේ. ඔබට පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. මේ ඉරිදට නෝෂෝ තේරවාද බෞද්ධ විහාරයට ආධාර පිණිස බක්මහා උල්ලේට සමගාමයි පැවැත්වෙන ආහාර සල්පිල 2021 අප්‍රේල් 18 වෙනි ඉරිදින, ඒ කියන්නේ මේ ඉරිදා උදෑසන 11:00 සිට මනුක ප්‍රයිමරි ස්කූල් භූමියේදී එක තියෙන්නේ නොම්බර 34 මනුක රෝඩ් ග්ලෙන්ෆීල්ඩ්, නොම්බර 34 මනුක රෝඩ් ග්ලෙන්ෆීල්ඩ්. ඉතින් ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කලින් ඕඩර් කරලා ගන්න ඕන නම් ඒ කියන්නේ හෙට දවල් 12ට පෙර මෙන්න මේ නම්බර වලට කතා කරන්න පුළුවන්. 0221 0226 31555 0221 122 7895 විරංජි 0221 122 7895 එතකොට බෙනට් 0222 10998 0222 10998 හසිත 0221 0699 45 82 0221 0699 45 82 මම මුලින්ම කිව්ව අංකය 0221 0226 31555 ඒක යුක්‍රේකා කියලා. සමානවම වැරදි නම කිව්වනම් මේ අංක 4න් ඕනම එකකට කතා කරලා ඔබේ ආහාර කලින් වෙන් කරවා ගන්න පුළුවන් හෙට දවල් 12ට කලින්. මේක තියෙන්නේ නම්බර 34 මනුක රෝඩ් ග්ලෙන්ෆීල්ඩ් මනුක ප්‍රයිමරි ස්කූල් එකේදී. නෝෂෝ තේරවාදී පන්සලට බෞද්ධ විහාරයට ආධාර පිණිස බක්මහා උල්ලල සමගින් සමගාමීව පැවැත්වෙන ආහාර සල්පිල. ඉතින් අසන්නනේ මම ඔබට කලින් කිව්වා මේ අද මගේ වැඩසටහන පොඩ්ඩක් වෙනස්. මට පොඩ්ඩක් අමුතු ගතියක් තියෙනවා. මොකද අර මේ දවස්වල දිගටම රටේ වෙන දේවල් ගැන කතා කරලා ඉවරලා දැන් මේ අමුතු විදිහට ප්‍රෝග්‍රෑම් එක කරන ගියම් පොඩ්ඩක් අතපසුවෙන් වෙනවා. ඒකට මම ඔබගේ කාරුණික සමාව ඉල්ලා සිටිනවා. දැන් මම මේ ඔබට ඉදිරිපත් කරන්න යන්නේ පෞගිය දිනක මට අසන්න ලැබුණා මේ අපේ ප්‍රසිද්ධ ගීත විචාරකයෙක් වෙන ධම්මික බණ්ඩාරයන්. ධම්මික බණ්ඩාරයන්ගේ ඉතාමත් සුවිශේෂ ගීත විචාරයක් ගැන මං ඔබට දැන් අසන්න සලසනනම් අපි ඒකට සවන් දෙමු.
මහාවංශ කියන ඕක හැදුවේ විශ්වකර්මයා කියලා. අපි දන්නවනේ විශ්වකර්මයා කියන්නේ කල්පිත චරිතයක්. මේ දිව්‍ය ලෝකේ ඉංජිනේර කෙනෙක්. එනවා දැන් විශ්වකර්මයාද චීන මහා ප්‍රාකාරය හැදුවේ. විශ්වකර්මයාද මිසරේ ටජ් මහල් මේ ඉන්දියාවේ යමුනා නන්තිනේ ටජ් මහල් හැදුවේ. විශ්වකර්මයාද පිරමීඩ් හැදුවේ. නෑ. ඒ කවුරු හරි මහා ඉංජිනේරුවේ. ඔහුගේ නමට අඟලකවත් ඉඩක් නෑ තමා කළ නිර්මාණය තුල. මේ තරුණයා කල්පනා කරනවා. පොළොන්නරුවේ වැවක් කාරලා චීන සමාගම කොම්පියුටරෙන් ගණන් හදලා මෙන්න මෙතන සොරවුව තියන්න කියලා බැකෝ එකෙන් හාරනකොට අවුරුදු 2000ක් පරණ සොරවුව හම්බ වෙනවා. හැබැයි ඒ වාරි ඉංජිනේරුවට අඟලක් වැව් බැම්මේ වෙන් වෙලා නැහැ. පළමු වරට වෙන්න ඕනේ වාරි ඉංජිනේරුවෙගේ නමකින් ව්‍යාපෘතියක් මේ ළඟදී නම් කරා මොරගහ කන්දේට. මම හිතන්නේ පළවෙනි වතාවට අර මිනිස්සුගේ නම් ගන්නේ අනුරාධපුරේ ආරාමයකට ඇතුල් වෙනකොට මුළු සංසාරෙම අඩහඳක හැඩයට ගැටයම් කරලා තියෙනවා. අපි ඒකට කියනවා සඳකඩ පහන. කෝ අස්සම් කරලා තියෙනවද නිර්මාණකරුවේ බලංගොඩ සරත්මදු ගුණපාල ජයලත් ජනක රත්නායක දයා රාජපක්ෂ කියලා. නේ කවුද මේ මිනිස්සු? දුක් වින්දද සැප වින්දද? ඇයි අතීතේ කලාකරුවෝ යට ගිහිල්ලා අධිපතිව අර්ථපතිව විතරක් ඉස්මතු වෙලා තිබෙන්නේ? මේ විශ්වවිද්‍යාලේ තරුණයා බෝඩිමඩ ගිහිල්ලා කවියක් ලියනවා. මේ තරම් සිව්මැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසාසයා. කලාව කියන්නේ සත්‍ය හා මිත්‍යා. මිත්‍යාව නිසා තමයි කලාව රසවත් වෙන්නේ. දැන් රාහුල් හාමුදුරුවෝ කියනවා තොටග මේ කෝටියුගේ ගෑනුන්ගේ මූණු හඳ වගේ කියලා. එතකොට මැක්ස් කරන ළමෙක් අහන්න පුළුවන් අංශක 300ක් රවුන්ද්. සයන්ස් කරන ළමෙක් අහන්න පුළුවන් කෝ ආම්ස්ට්‍රෝන්ගේ කොඩිය කෝ ගගාරින් බාව රොකට්. ඒව පෙන්වන්න බැහැ. මූණු හඳ වගේ සිසිවන වුණ ඊළඟට කියනවා ඉංගසුංග ගත හැක මිටින ඉංග මිටින් ගත හැකි PHI කියන එල්ලගිටලා අහනවා උන්ට මන්ද පෝසනේ. දැන් මෙවට දෙන්න උත්තර දෙනවා. රිය සකයුරු උකුල කරත්තරෝදයක් වයි. දැන් මේ වාගේ පාරකට ඔය වාගේ කාන්තාව දුන්නේ කහිරෙන් මාරු වුණොත් පුදුම මාර්ග තදබදයක් නැති. කලාව කියන්නේ සත්‍ය හා මිත්‍යාව. මූණ සෞම්‍යයි කියන සත්‍ය රසවත්ව කියන්න මූණ හඳ වගේ කියන. ඒ වගේ තමයි අවුකල බුදුන්ට දැස් දුන් මිනිහ අපිට හොයන්න බෑ. ඒ මිනිහා මැරිත් තැන් වල ගසුත් පැලවෙලා එව්වත් මැරෙන තව ගස් හැදිලා එව්වත් මැරෙන ආයෙත් හැදිලා එව්වත් කපලා ගොඩක් අල්ල. එතකොට යම් පණිවිඩයක් කියන්නේ කලාකරුවෙකුට තමන්ගේ මනෝලෝකයේ තුල ගමන් කරන්න අයිතියක් තියෙන. අන්න ඔහු ගමන් කරනවා. දැන් මේ මහා ප්‍රතිමාවට දැස් දුන් මිනිහකු ඒ මිනිහා මුණ ගැහෙනවා තමන්ගේ කල්පිත ලෝකයේ තුලදී. සත්මහල් ප්‍රාසාදයකදී නෙමෙයි කලා වැවලඟ ඉලුක් කෙවණක මැටිපිලක පැදුරක් කියලා. රිදුම් පිරිමදෙමින් බලයි ඔහු මැරෙන උපදින රළදියා. දුප්පත් මිනිහ පිදුරු සෙවිලි කර පැනක ජීවත් වෙන්නේ. ඔහු උදේවා දකිනවා මැරෙන ඉපදෙන රැලි. ඒ තුලින් ඔහුට බුද්ධාගමේ ගැඹුර තේරෙනවා. ඇතිවීම සහ නැතිවීම අනිත්‍ය. බුදුහාඳුරගේ ගෞරවයක් ඇති වෙනවා. කණ්ඩ නැතත් ඉන්න වහලක් නැතත් අනුන්ට වඳින්න පිළිමයක් නෙලන්න තරම් හිත පිරිසුදු කරගන්න පුළුවන් කලාකරුවෙකුට කියන එකයි මේ කියන්නේ. අන්න ඔහු වෙන්නෙකුට පුළුවන් තමන් කොච්චර දුක් වින්දත් අනුන්ට වඳින්න පිළිමයක් නෙලන්න. ඊළඟට රචකයා අහනවා තමන්ගේ කල්පනා ලෝකයේ තුල ඔබද ඉසුරු මුණිය පෙම්මියුල නෙළුවි. ඔව් ඔබ තමා නෙලන්න ඇත්තේ. ඒ තරුණිය එදා ඔබේ පෙම්වතියද? දැන් ඇය ඔබගේ බිරිඳද? මං ආසයි ඔබේ ආදර කතාව දැනගන්න. දැන් මේ කලාකරුවා හිනා වෙනවා. හිනා වෙලා කියනවා මං ආදරෙන් පෙරදිලා ඉන්නේ. මම තනිකඩි. මොකද රචකයා කියන්නේ? මෙන්න කලාකරුවාගේ හැටි. ඔහු ආදරෙන් පැරදුනත් ඔහුට පුළුවන් ආදරවන්තයෙක්ගේ රූපයක් කැටයම් කරලා හිත හදාගන්න ඊර්ෂ්‍යාවකින් දුන්නා. තමන්ගේ දුක් අනුන්ගේ රසය බවට පත් කරන්න පුළුවන්. එනම් මේතරම් සිවුමෙලිද කළුගල් නිර්මාණයේ ඇතුලේ තියෙනවා සාහිත්‍යමය අරමුණු දෙක. එකක් තමයි අතීතයේ අර්ථපතියා අධිපතියා ඉස්මතු වෙනවා නිර්මාණකරුවා යට යනවා. අනික තමයි බොහෝ නිර්මාණකරුවෝ තමන්ගේ දුක්ඛ දෝමනස්යන් තමයි අනුන්ගේ රසය බවට පත් කරලා තියෙන්නේ. ඒක හරි ලෝකේ බැලුවත් එහෙමයි. ලෝකේ මහා නවකතාව රුසියාවේ දොස්තෝස්කීගේ අපරාධය සහ දඬුවම. හැබැයි දොස්තෝස්කී ජීවිතය ගත්තොත් සූදුවන්තුයි, අසාර්ථක ජීවිතයක්. රුසියාවේ මහා දාර්ශනික සාහිත්‍යකරුවා ලියෝ ටෝල්ස්ටෝයි බිරිඳත් එක්ක තරහ වෙලා ගිහිල්ලා තමන්ගේ ගමේ දුම්රිය පොලේ අක්කර 25000 ගානක හිමි සිටුවරේ ටෝල්ස්ටෝයි ගෙදරින් තරහ වෙලා ගිහිල්ලා තමන්ගේ ගමේ දුම්රිය පොලේ හිඟන්නෙක් වාගේ මැරුණේ ටෝල්ස්ටෝයි. ලෝකේ මහා සංගීතඥ බීතෝවන්, බීතෝවන් මහා සංගීත නිර්මාණ කරනකොට බීතෝවන් බීරි ඔහුට කන් ඇහෙන්නේ. ඔහු වෙනුවෙන් 1000 ගානක් ඔල්වරසන් දෙනකොට ඔහු පියානෝවේ ඔලුව ගහ ගන්නවා. ඔලුව ගහගෙන හොරෙන් බලනවා අත්හෙලවෙලේක නතර වෙලාද කියලා. ඊට පස්සේ තමයි දෙවෙනි පියානෝ වාදනය පටන් ගන්නේ. ඔබ බීතෝවන් අඳුරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අද ඉඳන් ඔබට අඳුරගත්තේ. ඔබ බීතෝවන්ගේ නාදයකට මාර්සවල්ලේනම් පාරට දුවලා තියෙනවා. ඒ තමයි චූම්පා. ලංකාපුරා චූම්පාංකාරයාගේ නාදයට අරන් තියෙන්නේ බීතෝවන්ගේ සංගීත ඛණ්ඩයක කොටසක්. අපි බීතෝවන් ගැන දන්නේ අපි පාං ඛණ්ඩ දුවගෙන යනවා. ඊට පස්සේ චූම්පාංකාරයා එනකොට පාං වගේම බීතෝවන් ගැනත් මතක තියාගන්න. ඔහු බිහිරි වෙලා ඉඳයි තමයි මේ නාද රටා නිර්මාණය කරේ. ඒක තමයි අර කළුගල් කියන නිර්මාණයේ ඇතුළත තියෙන අර්ථය. මහාචාර්ය සරච්චන්ද්‍ර ඔය කතාව වෙන විදිහකට කියනවා පින් ඇදි සරසවි වරමක් දෙන්නේ කියන පොතේ. ඔහු කියනවා මේ ලෝකේ බොහෝ ශ්‍රේෂ්ඨ නිර්මාණ තුල පවතින්නේ ඒ නිර්මාණ කරුවන් අත්විදි කාලකන්නිකමයි කියලා. ඒක සරච්චන්ද්‍රගේ පැත්තෙනුත් හරි. ඔහුගේ පළමු බිරිඳ ඔහුව දාලා යනවා. ඔහු ඒ ගැන නිර්මාණයක් කරන්නේ. හැබැයි ਉਹ මනමේ ලියනකොට ඔහුට ඒක මතක් වෙනවා. ඔව් ජාතක කතා විදිහට නෙමෙයි මනමේ ලියන්නේ. මනමේ නාට්‍යයේ කුමරටවත් වැද්දටවත් කුමරියටවත් ਉਹ වැරද්ද පවරන්නේ. ඒක සාමාන්‍ය අනවබෝධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක් හැටියට නිරූපණය කරලා මනමේ නාට්‍යයේ ප්‍රධාන දර්ශනය බවට පත් කරනවා. අනේ එවිපත සිදුවුනි නොදනිමිකාගේ දුස. ඒ ඔහුගේ පෞල් ජීවිතේ වෙච්ච වැඩේ තමයි අනේ එවිපත සිදුවුනි නොදනිමිකාගේ දුස. ඔහුගේ දෙවෙනි දුව සුනේත්‍රා හොරෙන් පෙරලා යනවා. මනමේ පුරුදු වෙන්න ආපු කොල්ලෙක් එක්ක. තාත්තගෙනේ කැරියට සරච්චන්ද්‍රයන දුක හිතෙනවා. හැබැයි ඔහු තාත්තව දාලගේ දුවක් ගැන කවදාවත් නිර්මාණයක් කරන්නේ. හැබැයි සිංහබාහු ලියනකොට සරච්චන්ද්‍රයන්ට තමාව දාලගේ තම තරුණ දියණිය මතක් වෙන්න ඇති. තාත්තලා දුවලට වැඩියෙන් ආදරේ කියනවා. ඒ නිසා සුප්පාදේවි සිංහබාහුයි සිංහසීවලි තමාව දමා යාම ගැන සිංහය අඬනවා. ඒ සිංහයාගේ කඳුළු වචන වලට හරනකොට හරවනකොට සරච්චන්ද්‍රේ කඳුළුත් එකතු වෙන්නේ. ඒක තමයි සරච්චන්ද්‍රයන් මෙහෙම ලියන්නේ. කලා නිර්මාණයේ කොහෙන් හරි තමන්ගේ ජීවිතේ අත්දැකීමක් එකතු වෙනවා. මෙන්න මේ දේ තමයි රජී වසන්ත වෙළඳම මේතරම් සිවුමෙලද කළුගල් තුලින් පෙන්눔 කරන්නේ. කලාකරුවා තමන්ගේ දුක් අනුන්ගේ රසය බවට පත් කරන්න පුළුවන් කුහකමක් නැතුව. හැබැයි අතීතයේ අර්ථපතියා අධිපතියා වතුනා කලාකරුවා යට ගියා. රජමහල දකිනකොට ශාජහන්ගේ මුම්තාස්ගේ ප්‍රේමය මතක් වෙනවා. හැරුණකොට පුදුමහතේ එකක් වෙන්න මෙය හැදූ ගෘහ නිර්මාණ ශිල්පියා අපට අමතක වෙනවා. අපි හමු මේ ගීතේ. මම ගියා අවකන
සමන් දෙමින් සිටින්නේ නවසීලන්ත ස්පර් සංවිධානයේ ඔබ වෙත ගෙනෙන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනටයි. නැවතත් අපි ඒ ප්‍රවීණ ගීත රචක ගීපද විචාරක ධම්මික බණ්ඩාරයන්ගේ ඒ ගීත විචාරයට සමන් දෙමු.
ගීතයක පැවැත්මට ඒ ගීතය තුළ භාෂාව භාවිතා කරන ආකාරයත් හරි වැදගත්. වචන තිබ්බටම බෑ. ඒ වචනවල යොදා ගැනීමේ ස්ථානෝචිත බවක් තිබෙන්නට ඕනේ. දැන් අපි හිතුවොත් කොයි දේ කොහොම කියවත් එකයි කියලා, ඒක වැරදි. වයන්නයි රයන්නයි අල්නයන්නයි වරින්. වරින් කියන එක අපිට කී විදිහකට කියයිද? අපිට කියයි වරින්. ඒක විදියක්. වරින්. ඒ තව විදියක්. වරේ. ඒ තව විදිය. වරෙන් වරේ සුලම් පුදක් අපේ ඇඟිත් කැවිලා. ඒ තව විදිය. ඔය හතර අවස්ථාවේ ඇති වෙන්නේ එකම හැඟීම් නෙවෙයි. ඒ නිසා මේ වචන භාවිතයේ කවියකදී වගේම ගීතයේදී වැදගත්. දැන් බලන්න මම එක පුද්ගලයෙකුගේ නිදර්ශන පෙන්වන්නම්. මේ පුද්ගලයා ජීවත් වුණේ අවුරුදු 48යි. මැරිලා මේ අවුරුද්දට අවුරුදු 54යි. ඒ තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. මානවසිංහගේ නිර්මාණ පහක් ගත්තොත් 520ක් භාෂා භාවිතේ. අද ඕනෑම සංස්කෘතික වැදගත් උත්සවයකදී සරස්වති දෙවංගන පුදන්න ගන්නේ මානවසිංහ ලියපු වචන. ජගන් මොහිනි, මధుර වාසිනී, චාරු දේහිනී, කමල වාසිනී, ශ්‍රී සරස්වති දේවි වන්දි. එතකොට අවුරුද්ධාට කොල්ලෙක් නැගිටලාහයි මොනවද ලොක්ක ලියලා තියෙන අපිට තේරෙන්නේ නැහැ සරස්වති කියලා ලියන්න එපා ඉංගත් බොම පොඩි ලෙමත් බොම පොඩි සරස්වති අම්මා එහෙම ලියන්න එපා දැන් ඒ මානසිංහ එහෙම ලිව්වේ නැති එහෙම ලිව්වේ නැති සරස්වති කියන්නේ මේ හැටන් වල තේ දනුන ඉලන කෙල්ලක් නෙමෙයි හිටියා හෝ නොහිටියා කලාවට අධිපති දෙමගෙන එයාට තේජසක් භක්තියක් ආනුභාවයක් පූජනීයත්වයක් පෞරුෂයක් තිබෙනවා ඒ ගරුත්වය මතුවෙන්න ඕනේ. එයා අයිති Hindu ආගමට. Hindu ආගමේ පොතපත ලියවෙන්නේ සංස්කෘත වචනවලින්. ඒ නිසා මානවසිංහ සංස්කෘත වචන ඉස්සරහට ගත්තා. ජගන් මොහිනී ලෝකේම මෝහණයට පත් කරවන්නේ. මధుර භාෂිනී මිහිරි වචන ඇත්ති. චාරු දේහිනී සුන්දර ශරීරයක් ඇත්ති. කමල වාසිනී නෙළුම් මලක වසන්නේ. හැබැයි මානවසිංහ පොඩි උන් දෙන්නෝගේ දෙබසක් ලියනකොට තමන්ගේ පඬිතකම අයින් කරලා පොඩියුන්ගේ මානසික තත්ත්වයට බැලලා එතෙන්න ගැලපෙන වචන ගන්නවා අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදිවලමයි ඉන්නකො මං ගුරු ගෙදරට ගිහින් කියන්නම් ගිහින් කියලා මේ බැද්දෙදි අල්ලලා දෙන්න ටිකිරි අයියා හොඳ ඇක්ටරයි ටිකිරි අයියා තරින්නේ නැහැ රිවිස් නැහැ ටිකිරි අයියා කියනවා පඳුරු වස්සේ කුරුල්ලන්ට උමරි කරනවා විතරයි සිලින්දු විතින් දර කැඩුවද මාත් කියන්න ගිහින් කියලා පොඩි නැන්දට අල්ලලා දෙන්න හරි ඒක එතෙන්ද හරි දැන් බලන්න 1962 තමයි ලංකාවේ පළවෙනි කලර් ෆිල්ම් එක බිහි වෙන්නේ වර්ණ චිත්‍රපටියේ. ඒ තමයි රන්මුතු දුව. රන්මුතු වල මානවසිංහ ගීත තුනක් තියෙනවා තුන් විදියට. එකක් ප්‍රේම ගීයක්. සබා ධර්මයේ ආදරය එකට මිශ්‍ර කරනවා. දලන ගඟක ජීවිතේ දයාලු ලෝකේ මිහිරපත ආදරේ ලපලු නටයි ගන්තිරි. ওই ගීතේ මානවසිංහ ලීව නැත්තා නන්දාමාලිනී කියලා ගායිකාවක් නැහැ. මේක කියන්න කෙනෙක් හොයලා කොටහේනේ කාසි හෙට්ටි වත්තට ගිහිල්ලා අවුරුදු 17ක කෙල්ලක් ඇදගෙන එනවා අමරදේව මහත්තයයි මානවසිංහයි ඔය ගීය කියන්නේ ඒ තමයි නන්දාමහල් ඊළඟට භක්ති ගීයක් ලියනවා රන්මුතු දුවට මානවසිංහ ඒක වෙනම වචන පාරමිතා බල පූජිත පූරිත බුද්ධ දිවාකර යනු වෙසක් පොහෝ දින දිනෝ සේකලෝ බුද්ධ දිවාකර යනු බජව්වක් ලියනවා ඒක වෙන විදියකට රන්මුතු දුවට හලාවත මුතු කිවි දෙන්න ගිය තරුණයෝ වැල්ලේ බීලා නටනවා සාහිත්‍ය දන්නේ නැති කෙනෙක් බීලා නටන තැනට සින්දුවල් ලියවන ලියයි බෝතලේ ගනිම් මචං අඩියක් ගහමු මචං දැන් නම් වෙරිනේ මචං හරි ආතල්නේ මචං අම්මට උඩුනේ මචං කියන ඒක තමයි භාෂාව හැබැයි මානසික එතන ලියනවා පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් වරෙන් සුලම් පොදක් අපේ ඇඟිත් ගෑවිලා අපේ ගමේ මල් පිපිලා මීමස්සන් රොක් වෙලා වරක ගයි මී බඳලා පැණිවරකා මෝරලා අසව් අසව් කොයි කාටත් රස පණිවිඩයක් ගියා රෑන ගිරව් කුඹුරෝඩින් මල් මල් ගමනක් ගියා කොහේ ගියත් වලාකුලක් නිල්හසේ පාවෙලා හෙමින් හෙමින් ලැගුම් ගනි කඳු මුදුනක දැවටිලා කඳු මුදුනක දැවටි අන්න භාෂා භාවිතේ ඕ 1957 දෛවයෝගේ චිත්‍රපටියට තනුවකට ලියනවා වචන අධ්‍යක්ෂවරයා ඔහුට කියනවා මේ ගීය ඇතුලේ ආදරේ තියෙන්නත් ඕනේ දේශාභිමානේ තියෙන්නත් ඕනේ තනුවට ලියන්නත් ඕනේ තනුවකට ලියනවා කියන්නේ මිනිහට අනුව ඇඳුම කපනවා වගේ නෙමෙයි ඇඳුමට අනුව මිනිහ කපනවා වගේ වැඩක් අපේ මානසිකේ වැඩේ කරනවා පොළොන්නරි යුගයේ පසුවිම් කරගත්ත කතාවක් එතෙන්න ගැලපෙන වචන ගන්නවා බලන්න ආදරේ රුචිරානුනි ලියලනවා තව තව සූකී වැළපෙනවා මා අද හිරගි ආදරේ රුචිරානුනි මගේ ආදරියේ සුව නින්දේ රස සිහින වැලකේ තිලා හමනා සුලංගද මේ එන්නේ කවදද ඇය නුව කමලේ පිපිස් ගොද වැඩුණු සිනා ගඟුලේ ගිලිලා යලිමා සනසින්නේ එන්න වචන දැන් මේ මේ මේකනේ අපේ ලංකාවේ වර්තමාන ගීත වලට හෙන ගහලා තියෙන ඕක එකම අද්දැකීම් කියන්න ගන්න එකම වචනටි සාරාංශ කරලා ගත්තොත් මෙච්චරයි තියෙන්නේ ඔයාට මාව එපාද මට නම් ඔයා ඕනේ ඔයාට මාව මතක් කරනවද මට නම් ඔයා මතක් වෙනවා ඔයා මාව දාලා යනවද මන් නම් ඔයාව දාලා යන්නේ නැහැ ඔයාට මාව එපානවා යයි කලින් කීව නැත්නම් මට නම් හන්දියෙන් හැරලා යන්න තිබ්බා මඟුලටද පස්සෙන් ආවේ මට ඔයාගේ නළල මතක් වෙනවා ඇහිබයි මතක් වෙනවා ඇහි බබා මතක් වෙනවා පිහාටු මතක් වෙනවා සයිට් කණ්ණාඩි මතක් වෙනවා ටේ ලයිට් මතක් වෙනවා සියලුම ස්පෙයා පාර්ට්ස් මතක් වෙනවා මෙතනින් එහාට වචන නේ මෙතනින් එහාට අද්දෙකින් නේ එවුවට සංගීතයෙන් හැඩවැඩ දානවා තමයි ශෘතියට ගයනවා තමයි හැබැයි ඒක ගොම වලට පවුඩර් දැම්මා කි පවුඩර් ටික අයින් කරපම ඉතුරු වෙන ගොම ටික ඒකේ වෙලා තියෙනවා එවුව ගයන්නේ තරියට ඉන්ජෙක්ෂන් ගහන්න නැතුව දත් ගලවනකොට ඇති වෙන නාද රටාවලි මට වඩා හොඳට ඔබ දන්නවනේ ඒක ඉන්ජෙක්ෂන් එක හරියට වදින්නේ නැතුව දතක් ගලවන්න ගියොත් ලෙඩාගේ මුවින් පිටවන නාද රට අසා ස්කේල්ස් ටික මොනවද? රිදෙනවා. ඔය බලන්න සුපර් හිට් සින්දු 10ක් අරගෙන ඔය ටික ඇරුණාම වෙන මොනවද තියෙන්නේ? ඔය channel වල පතුරු ගහන ඒ වගේ ඔය ටික ඇරුණාම වෙන මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. මොකුත් නැහැ. මේක තමයි අර්බුදය. මේක තමයි ප්‍රශ්නේ. ආදරය ප්‍රකාශ කරන්න ඔච්චර නලියන්න ඕනෙත් නැහැ. ඔච්චර වැටෙන්න ඕනෙත් නැහැ. දැන් බලන්න අද තියෙන පිරිමි අඬන සංස්කෘතිය. පුදුම ඇඬිල්ලක් අඬන්නේ. මම කියන්නේ ගෑනු ළමයි එච්චර අඬන පිරිමින්ට කැමති වෙන්න එපා. තාවකාලිකව ආඩම්බරයට මං වෙනුවෙන් අඬනවා කියලා එච්චර කඳුළු හෙලන්න එපා. ලංකාව කියන්නේ එහෙම නෙමෙයි. බලන්න අපේ රාවණා කියන්නේ ඉන්දියානු දේශ සීමාව ආක්‍රමණය කරලා රාම කුමාරයාගේ සීතාරම් මෙහාට ආපු කෙනෙක්. බලන්න මාමලා 10 දෙනෙක් එකතු වෙලා චිත්‍රව තනි එක්ටම් ගේ ගිහිට්ටෙව්වා. මොකද උනි? එහෙම රටක් මේ. මෙච්චර අඬන්න දෙයක් නෑ. එම බොහොම සිවුම් ලියන්න පුළුවන්. දැන් බලන්න බුද්ධදාස ගලප්පා තෙලිනවා. දුක තමයි. දුක කීවට මේ කඳුළු වයසෙන් නොන්නේ නිර්මාණේ. බලන්න පේලි දෙකයි ලියන්නේ. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සුඳුරේ නුඹේ. සුඳුම පෞර්ෂයත් ඒක ඇතුලේ තියෙනවා. සිව් වසරක පෙම් ගීතේ නිම වෙලා ගියාදු. සිවර එක කැම්පස් එක තමයි. මේක අවුරුදු 3යිනි. අලුත් ලෝක ඔබ සතුටින් කෙරළු පෙළඳුවා. අන්තිමටදී ප්‍රේමය ගැන දුකර මායාවක ප්‍රේමය හදවතරෙද වූයේ දුග්ගී යකි නේද? සෙනෙහස කොහි වේද? එච්චරයි. මහා ලොකු පතරංගයක් නේ. බලන්න රෝණ වීරසිංහගේ සංගීතයේ වික්‍රත්නායකගේ ගායනයේ අපි
ඔව් ඒ ප්‍රවීණ ගීත විචාරක දම්මික බණ්ඩාරයන්ගේ තවත් එක් ගීත විචාරයක් සම්බන්ධවයි මම ඔබව දැනුවත් කළේ. ඇත්තරම අපේ රටේ 70 80 දශකයේ බිහිවෙච්ච තරම් ගීත මම හිතන්නේ ඒ 70 80 දශකයේ තමයි අපේ ගීත සාහිත්‍යයේ මහා පෙරලියක් කළ කාලවකවානුව. අපිට හිටියා පුදුම ගීත රචකයෝතුගේ නම් වශයෙන් කියන ගියොත් එහෙම ගොඩාක් තියෙනවා කියන්න. බොහෝ දිනක් අපාතරෙන් සදහටම සමුවර්ගෙන ගිහිල්ලා කොමාරී 80 දශකයේ මැද භාගය වෙන විටත් අග භාගය වෙන විටත් තිබ්බ ඒ ගීත එහෙම කෙමෙන් කෙමෙන් අපෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එවන් වූ ගීත රචනයන් අපිට බිහිවෙන්නේ නැහැ. ඉඳලා හිටලා අරහාව හඳ දකින්න වගේ අපිට ගීතයක් දෙකක් දැන්ටත් අහන්න ලැබෙනවා, තාමත් අහන්න ලැබෙනවා. ඒත් මං හිතන්නේ අරතරම් ගීත ගොන්නක් අපිට කවදාවත් ආපහු අහන්න ලැබෙයි කියලා. අපි අදටත් මේ මොහොතේ තාමත් රස විඳින්නේ ඒ ගීත නෙවෙයිද? අපි මේ විවේකීව සතියන්තේ අපි යාළුවොත් එක්ක කවුනාම සින්දුවක් කියන වෙලාවට අපි තාමත් ගායනා කරන්නේ ගීත නෙවෙයිද? මොනතරම් සුන්දරත්වයක් තියෙනද ඒ ගීතවල? අපි නිකන් වෙලාවට මූණන්නේ ගීත නෙවෙයිද? අපිට දැන් මේ අලුත් ගීත මතක තියෙනවද? මං අලුත් ගීතවලට හැම ගීතයකටම මං දොස් කියනව නෙවෙයි, ඒ අතරේ උගාර ලස්සන ගීත තියෙනවා. මම ඔය කලින් කිව්වා වගේ අසංග පියමන්ත පීරිස් ඒ ගායකයා උනත් තරුණ ගායකයෙක්, ඔහු ගායනා කරන ගීතවල ඉතාමත් හැඟුම්බර ගීත තියෙනවා. එහෙම ගීත නැතිව නෙවෙයි. ඒ වුණාට අපිට අතේ ඇඟිලි ප්‍රමාණයට නේද බිහිවෙන මේ ගීත අපිට අද අසන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මොනතරම් කේද වාචකයක්ද ඒක. ගීත රචකයෝ කීප දිනක් ඉතිරි වෙලා හිටියත් දම්මික බණ්ඩාරයන්, එතකොට තව ඔය සම්බන්නා තවද හිටිලා, එතකොට කවුද ලූෂන් බුලත්සිංහලයන් වගේ, ජැක්සන් ඇන්තනි, ඒ වගේ කට්ටිය ඉතිරි තාම ඉතිරි වෙලා හිටියත් ඔවුන්ගෙන් ඒ කියන්නේ බිහිවෙන නිර්මාණ හරි අතලොස්සයි තියෙන්නේ. මේ මම කියන්නේ ඉතින් ඇත්තරම මේ තරුණ පරපුරට මේ ඔහු කිව්වා වගේ දම්මික බණ්ඩාරයන් කියලා දුන්නා වගේ අපි මොනවද මේ ගායනා කරන්නේ, මොනවද අපිට අහන්න ලැබිලා තියෙන්නේ ඇත්තරම. ඉතින් ඒක හරිම ජනකයි, ඛේදනීයයි. තරුණ පරපුරට විතරක් වගේ කියලා ඒකට දොස් කියලත් බෑ. මොකද ඒගොල්ලෝ දකින දේ තමයි ඒගොල්ලෝ මේ අග්‍රහණය කරගන්නේ, ඒගොල්ලෝ තෝරගන්නේ. ඒගොල්ලෝ YouTube වලින් එක එක නාලිකා වලින් එන අලුතෙන් එන දැන් ඔය තියෙන රියැලිටි ෂෝස් වල එහෙම ගොඩාක් අය ගානා කරන්නේ මේ දැන් තියෙන කාලේ සින්දු. සමහරක් ඒ වහන් ඉන්න බැරි තරම් ලස්සනයි. එච්චරට ඒකෙන් කන්දොස් ක්‍රියාවක් වගේ තියෙන්නේ. මේ අර දම්මික බණ්ඩාරයන් කියුවා එක සින්දුවක දැන් ගත්තොත් තියෙන මොකද්ද අර රිදෙනවා කියලා කෑ ගහන ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. කිසිං කෙලෙක් ගීත නිකන් අමු අමු ගීත අපිට දැන් අහන්න ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක අපිට ඉතාමත් ගීත සංස්කෘතියක්, අපිට ශිෂ්ටාචාරයක් තිබ්බ ජාතියක් අපි. සිංහල ගීත මොනතරම් ලියවුණාද අපේ මේ ගීත විචාරක, මේ ගීත රචකයෝ කොච්චර ලිව්වද? අද ඒත් අපිට රත්නශ්‍රී විජේසිංහයන් අමතක කරන්න බැරි, අදටත් අපිට ඉන්න මුතුමිනක්, ඒ වගේ කීප දෙනෙක් අතලොස්සක් අදත් ඉතිරිලා ඉන්නවා. ඉඳලා හිටලා ගීත රචනා බිහි වෙනවා. මම මේ පෞද්ගලික දවසක ඇහුවා මේ රත්නශ්‍රී විජේසිංහගේ වැඩසටහනකුත්, එතුමා කියා සිටියෙත් ගීත ලියවෙනවා, ගීත ගායනා කරන්න ඒ කට්ටිය ඉන්නවා නයි කියන්නේ තරුණ පරපුර එහෙම ඒගොල්ලන්ගේ උනන්දුවක් නැහැ ගීතයක් ඉල්ලන්න වගේ කරන්නවත් කියලා. ඉතින් ඒක ඇත්තටම ඉතින් හරි සෝචනීයයි. මම හිතනවා මේ මැකීගෙන යන අපේ ඒ ගීත දැන් 70 80 ගත්තාම දැන් අවුරුදු 40ක් විතර කාලයක්, දශක 4ක වගේ කාලයක් අපි තාමත් ඒ ගීත අහනවා, තාමත් ඒ ගීත රස විඳිනවා. ඇත්තටම 60 දශකේ උනත් ගන්න පුළුවන් චිත්‍රපට ගීතය, හින්දු තනිවලට මේ පද රචනය මේ තනු ලිව්වත් ඒක ඉතාමත් අමාරු කාර්යයක්. මේ එදාසල ජෝතිපාලයන් ගොඩාක් ගායනා කරපු ගීත, හින්ද තනුවලට මේ පද රචනා වෙච්ච ගීත. ඉතින් ඒ වගේ කාලයක් තිබ්බා. ඒත් අපි තාමත් ඒ ගීත රස විඳිනව නේද? මේ කොච්චර ලස්සන සින්දු තියෙනවද? ඉතින් මෙතනයි තියෙන්නේ, මෙතනයි සෝචනීයත්වයේ තියෙන්නේ. කියන්නේ ඇයි අපිට මෙහෙම වුණේ? එතරම් එතරම් වටිනා අග්‍රගණ්‍ය ශිෂ්ටාචාරයක් ගීත සාහිත්‍යයක් තිබ්බ අපි, අද අපි කොහෙද ඉන්නේ? අද අපි කොහෙද යන්නේ? හැම දෙයක්ම රටේ හැම දෙයක්ම ලෝකය, කියන්නේ ලෝකේ, ලෝකෙම ගත්තොත්ින් ගොඩාක් ලෝකේ හැම දෙයක්ම වගේ අභාවයට අපි තියෙන්නේ. මේ නිර්මාණ පරිසරය, පරිසර පද්ධතියන්, විශේෂයෙන් අපේ රට ගත්තොත්ින් එහෙම, මං ගිය සතියේ මේ ගැන කතා කරා. තවත් කතා කළා ඉවර කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එච්චරට මේක හරි ශෝචනීය තත්ත්වයක්. මේ දේවල් ඉතින් හැම දෙයක්ම අභාවයට අපි තියෙනවා. ඉතින් අපි තව කොච්චර කාලයක් අපෙන් පස්සෙන පරම්පරාවල් මේ ගීත රැක ගනීද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා අපිට. ඉතින් දැබරසන්නේ ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්ත ස්පර් සංවිධානය ඔබ වෙත සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25 සිට 8:25 දක්වා පුරා හෝරාවක් ගෙනෙන සී සර ලංකා ගුවන් විදුලිමය වැඩසටහනට. ඉතින් ඔබට පුළුවන් ඔබේ අදහස් උදහස් අපි සමග බෙදා ගන්න. විවේකයක් තියෙනවා අපිට කතා කරන්න. අද නම් වෙලාව මධ්‍යත්‍රම දැන් වැඩසටහන ඉවර වෙගෙන යන්නේ. තව පොඩි වෙලාවක් තියෙන අපිට. ලබන සතියේ ඉඳන්වත් අපිට කතා කරන්න අපි සමග එකතු වෙන්න. අපි ආසයි ඔබේ අදහස් උදහස් දැනගන්න, අපේ වැඩසටහන සාර්ථක කරගන්න. එහෙනම් අපි තවත් ගීතයකට යමු. මේ ගීතය ගායනා කරන්නේ ජැක්සන් ඇන්තනි සමග කුමාරි, ඔහුගේ දයබර බින්ද කුමාරි.
ගෝමරියේ දැන් ගමට වරින්, දැන් ගමට වරින්.